මේ මේ ශානක්‍යන් රාජපුත
Section 32, Part B, Schedule 4, I would like to raise a privilege issue. On that it states, assaulting, insulting or willfully obstructing any member in Parliament, in committee or in the precincts of Parliament. Sir, on the 25th of April 2023, I was on my feet. I was trying to raise an issue that was relevant to Batticloe. Whilst I was trying to raise that issue, sir, I was not allowed to raise that issue because the relevant cabinet minister did not wish to respond to it. However, whilst the relevant minister didn't want to respond to it, the cabinet minister who spoke after the relevant minister that I raised the question to referred to me as a Kotiya and a Jatiwadiya. Honorable Manoj Nanayakkara, the Cabinet Minister for Foreign and Labour Employment, called me a Kotiya and Jatiwadiya. And that comment and statement coming from Honorable Manoj Nanayakkara, I am not very surprised. But however, sir, I am in shock that the Honorable Minister in charge of Foreign Affairs, Honorable Ali Sabri, let me quote from his speech. He said, in this parliament, I raised Sri Lankan issues. That is how I am, sir. In my opinion, Batticloe, district of Batticloe is part of Sri Lanka. So when I raise the issue relating to Batticloe, that is related to Sri Lanka. He goes on to say that I am a mark of division and that I am a communalist. And the Honorable Foreign Minister says, I endorse what they are saying. That is pointing towards Manoj Nanayakkara, who called me a racist and a Kotiya. And he goes on to say, I endorse what they are saying. You are a communal politician, but I am not a communal politician. And then he goes on to say, you contested from Rajapaksa camp. I mean, that is no secret. But in 2010, I was 19. I didn't contest in 2010. After that, you took over communal politics. You are a communalist. And he goes on to say another word that is not just unparliamentary language. It's filth. It's utter filth. The minister in charge of foreign affairs, the cabinet minister, has said that. So I would like to put on record that, sir, I am an elected member of parliament from the district of Batticloe. I got the highest number of preferential votes in Batticloe for my party. So there's a clear distinction between a nationalist MP and an elected MP. So as an elected MP, sir, I have a responsibility and a duty towards the people who elected me to put their interest at first, as opposed to a nationalist MP who maybe was appointed to represent the interest of one individual. So, sir, I'll wind up my privilege issue, sir. I would like to ask for an apology from the minister in charge for that degradatory word that he used including my parents. I would like an apology, and I would also like the Ethics and Privilege Committee to, sir, suspend him from Parliament for a period of 2 weeks at least. Because, sir, why I say this is because minister has said that I raise Sri Lankan issues. This is my priority. I would like to put this final point on record, sir, that raising Sri Lankan issues in this parliament is not the precinct to being a Sri Lankan. I have always raised national issues, but I have not brought in laws to please the person who gave me the opportunity to come to parliament by such as the 20th Amendment to the Constitution. And also, I was not the minister in charge of justice, where section of the Sri Lankan citizens were burnt and they were denied their final rights to final rights while they were cremated. So therefore, sir, I led that to the people of Sri Lanka to decide who is representing Sri Lanka and who is representing their masters who gave a national list on charity to their council. Thank you, sir.
Yes, Honorable Minister.
Well, Speaker, it's very important that I answer this. Honorable Chanakyan showed the world he is a champion of Tamil cause, and he has stood during the time of grave dangers done to the Tamils during the war. But in 2015, I have the posters, he contested from the Rajapaksa camp. He wanted to ride on the popularity of the Rajapaksas and win the electorate. He was defeated. He got 3,000 votes. All of a sudden, from nowhere, now he become a crusader against the Rajapaksas. What is this? Chief electoral politics to divide people rouse trouble of communalism and win elections. I can do it today. If I get into the street and say something against the Sinhalese people, Muslims will vote for me. If I get into the Sinhalese camp and blast the Tamils, Sinhalese will vote for me. There are people doing it. I will never do that. I will go home. That's not the politics I will do. What I have done for your people, check when... No, I need to give that. Why not? I need to answer when you say something.
No, please, let him
listen,
reply.
Listen, please let listen. Why not? When I was appointed as the Justice Minister, when I was appointed as the Justice... No, please listen to me, Mr. Manika. But I had the patience to listen to you. I had the patience to listen to you. Please sit. Answer me. Sir, I must respond to this. When I took over the Justice Minister, check how many Tamils were under detention for PTA. Just check how many Tamils were under detention for PTA. Check that. How many people were detained under PTA for a long period of time? I was instrumental in convincing the former president and the current president and gave pardon to more than 27 of them. And I was instrumental in amending the PTA. You voted against it. And I allowed bail in the PTA. Because of that, so many Tamils have got their bail, including one boy who was 20 years behind the bars. That's the politics I do. I don't announce that. And when the Muslim bodies were buried, my colleagues are here. I took up that 5 times in the cabinet. All of them knows that. My colleagues are here. I openly was against it, but I don't play gallery because it will further divide our communities. I was instrumental in convincing Honorable Vasudev Nanayaka was there in the cabinet. How many times I took up? You were one of the persons stood with me. We are now in different camps, but you stood with me. That's the fault. But I don't come out and say, I raise this, create this. We must create a big issue. What you are trying is put the Muslims and Tamils together against the Muslim, against the Buddhist, against the Sinhalese, and create and do your cheap politics. I will never do that. I'll walk out of this parliament.
Thank you, Honorable
I'll never
Minister.
Do that.
Can you
if
please
I have
wind
said
up?
Anything,
can you please wind
honorable,
up?
Honorable Speaker, Honorable Speaker, yes, I appeared for Rajapaksas and for Gotabaya Rajapaksa. I'm very proud of. Because they led. They may fail in the last 2-3 years because of the sensitive nature of the economic thing. But they played a heroic role in getting rid of terrorism in this country. Yeah. I will appear, even tomorrow I will appear for them. When I go
Please.
Out of it. I'm not going to be here for long. That's not my livelihood like you. I'm a lawyer. I'll go back and I'll practice again. On that day,
right,
if
please.
any other war
now,
heroes
now,
who wants to come, I will appear for them.
Minister, please wind up.
But having said
please
so,
wind up.
Having said so, Honorable Speaker, if I have said any unparliamentary language,
yes,
I will apologize.
Right.
I will withdraw that.
Right.
That I did not mean to do that.
That's right.
I love the Tamils, but I don't like communalists.
Thank you very much. Here's Honorable Leader of the Opposition.
Honorable Speaker.
Yeah.
Honorable Speaker.
Yeah.
I think in this noble assembly, all 225 members have a right to express their opinions, but of course express them in a civilized manner.
Exactly.
I think it's very important that all of us, while expressing our own opinions, views, the theories and the ideologies that we believe in, it is crucial that we abide by the noble principles of decent, civilized parliamentary practice. I know, Honorable Ali Sabri, you are a learned member of this House. Now, I have a draft copy of the Hansard, and if I may have the permission, with all of your not shouting and creating rancor and mayhem inside this assembly, let me just quote what you said. You mentioned, and please, one second, please. Let me finish.
Please be decent.
Please be decent. Please allow me to speak. Try to be patient. Practice what you preach, okay? You basically, I'm actually not, these are not something that I have written. This is a copy. It's a draft copy of the Hansard, which I obtained from Hansard. Honorable member, I have a right to speak. So allow me to speak. I'm quoting from the draft of the Hansard. You say, I quote, "You are a..." It's here. And I want to table that.
Honorable Leader of the Ocean, he apologized.
Hold on.
And he withdrew it.
Let us finish.
Yes.
Let me finish.
Yeah.
I appreciate in your speech, you basically said that if something unparliamentary was uttered, that you apologize and withdraw it. What I'm trying to tell you is you have to put it on record that you mentioned the words, and that is totally...
I will get all those words deleted.
This is the draft. I have no necessity to lie.
All those words will be expunged.
Right. Apology taken. I'm sure he has to accept the apology, not myself. But all I'm trying to say is, Honorable Minister, I have a very high regard for you. Okay? I have a lot of regard for you, much more than the so-called belligerent members that are here right now, who are trying to support you.
Please.
These please don't understand now the meaning of what I'm
please
saying. Total.
Yeah.
Anyway,
so, let us
so
finish
all
now.
I'm trying to say is, unfortunately, it has come on record.
Yeah.
Calling you a... So I'm happy
it has
that
been
you have taken
now
back what
it will
you
be
said
expunged.
And I'm happy about that.
So
thank
that
you
is enough now. So that is enough. Yes, let us finish off. That is, let us finish off this off. Yeah. Let us finish this matter.
Yeah, let me say this. I did not say that.
Yeah.
But if I have used any unparliamentary word, I have the humility to apologize and withdraw that. And I apologize to my learned friend. We are here. One must also understand only what is recorded there, because that was in the mic. But you must also see what the kind of crosstalk at that point in time. He just tried to... I mean, I don't need to go back on that. I don't need to. But I have the humility to do that.
Honorable Minister, we need not go into that details. Let us finish that off. Let us finish that off. Now everything is okay. Right. Yes, point of order.
Honorable Speaker,
yeah,
it's unfortunate that you were not in the chair on that particular day. And I'm sure if you were there, you wouldn't have allowed this to deteriorate. We are happy to hear Mr. Ali Sabri make the statement he just made. The issue is really, I think, when it comes to members of the cabinet, because before him, Mr. Manush Narnayakkar, member of the cabinet, spoke as well, and he basically used the word. I think we should get out of this kind of politics as a house and respect each other. Our politics is not the politics of Mr. Rasamanikam. We are making a wider point here that I think the decor of the House should be maintained. Cabinet ministers yes, should set the please. Example. Thank you.
Yes. Yes. Yeah, Honourable.
We respect the opposition leader. And just now, we made an unparliamentary word. Sir, neither opposition leader is
an... Everything will be expunged. Used that
so this is this is unparliamentary.
Right. Okay.
I think opposition leader, please don't.
Whoever
please
who has said that
kind of words,
that kind of word will be expunged.
So you also make that thing. Yeah. Don't do that true. Because we let you speak. We haven't never
please.
Disturbed
please.
You.
Please, why honourable you member, stop this now. Yeah. Oh, vipaksha nayaka tumai.
Garu kathanayaka tumani. මම කිව්වේ බూరు කතා කියලා.
Yeah.
ඉතින් තමන් බూరు කතා කිව්වහම මේ බూరుනේ දාගන්නේ බూరుන්ගේ
තොප්පිය. That's enough.
නෝ විහිළුවක්ද
මේ? Honorable leader of the opposition. Let us stop this.
මං කිව්වේ
බూరు කතා. Yes, Mr. Rasamanikam, have you got anything to say?
බూరు කතා කිව්වහම?
Yeah.
Sir, honorable speaker.
Yeah. Please, let us stop that. Please.
Yeah. Sir, Honourable Speaker.
Let us stop that.
Honourable Speaker, yeah. Just give me 1 minute, sir.
Yes,
Honourable Speaker, whilst I raised a privilege issue regarding a degradatory comment that was made by the Honourable Minister, I appreciate the fact that he has apologized and he has withdrawn that statement, so I'd like to thank the Honourable Minister for that. At the same time, sir, because the Minister said a few things, I just like to clarify two things. It's not a debate. So in 2015, yeah. I contested under the SLFP. Yeah. That is no secret.
Yeah.
And, sir, so, that politics was not the kind of politics that suited me.
That fact is now it
sir,
is over.
Sir, give me 1 minute, sir. I'll wind
it
up.
It is over.
I'll wind up, sir.
Right.
So I realized that what's happening within the SLFP at the time was not suitable for my people, so I decided to leave that party. Sir, one second.
Thank you very much.
Sir, in 2015...
We all appreciate that.
Sir, 1 minute, sir. Sir, in 2015, Honourable Minister, SLFP did not win a single seat in Batiklo. Therefore, the votes were not counted. So when you say 3,000 votes, I don't know where you got the figure from. The votes were not counted. And sir, I stand for... Sir, 1 minute, sir.
Yeah.
I stand for the people who elected me and Tamil and Honourable Minister asked that I have not given a proposal. We have been proposing to devolve power for 75 years. We have proposed so many solutions for the missing people issue. But sir, when the victim community does not accept the solutions proposed by the government,
please.
Garu khata nayakatumani mama matu karanne yanne meeta hatpasin wenas wu karanayak sambandhen ada me sabhavedi මේ කාරණය සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් දැක්ව අදහස් දක්වීමේදී ඒක අවස්ථාවකදී කියුණා I am elected member right ඒකේ අනියම් ආකාරයෙන් කියවෙනවා you are a nominated member මේ ව්‍යවස්ථාවේ හැටියට අපේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයකදී 196ක් පත් කරගන්නෝ දිස්ත්‍රික් මට්ටමින් තියෙන මැතිවරණේ 29 දෙනෙක් පත් කරනෝ ජාතික ලයිස්ට්වේ හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැට මෙතන වෙලා දිරුන් දුන්නාම මේ මන්ත්‍රීවරයා elected member මෙයා nominated member කියලා කියන්න බෑ. එන්නේ ඒ කාරණේ තමයි මට මේ අවස්ථාවේදී පැහැදිලි කරලා දෙන්න උනේ මම හිතන්නේ සභානායක හැට මගේ
වගකීම. භූමි ස්තුතිය පනත් කැටුම්පත් පිළිගැනීම අධිකරණ ඇමතුමා.
ගරු කතා නායකතුමනි මම දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා
දූෂණ විරෝධී දූෂණයට එරෙහි සහ වෙනත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මතයන් ප්‍රමිති හා ප්‍රශස්ත පරිචයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ නිශ්චිත විධිවිධාන බලාත්මක කිරීම සඳහාද වත්කම් සහ බැරකම් ප්‍රකාශවලට අදාළ අල්ලස් දූෂණ සහ වැරදි පිළිබඳ චෝදනා සහ ආශ්‍රිත වැරදි අනාවරණය සහ විමර්ශනය කිරීමට සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශවල අදාළ අල්ලස් දූෂණ වැරදි සහ ආශ්‍රිත වැරදි සඳහා නඩු පැවරීමට විධිවිධාන කිරීමට සහ නඩු පැවරීමට ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද දූෂණ ක්‍රියා වැළැක්වීම ප්‍රවර්ධනය ඉහළ නැංවීම සඳහාද දූෂණයට එරෙහිව සටහන් කිරීම සහ මහජනතාව දැනුවත් කිරීම සහ මහජනතාව අතර දැනුවත් බව ඉහළ නැංවීම සඳහාද 26 වන අධිකාරිය වූ අල්ලස් පනත 1994 අංක 19 දරන අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභා පනත සහ ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 1 දරන වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ පනත පරිචින්න කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ එයට අනුශාංගික කාරණා සඳහාද විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම් පතකි.
දියුණුවර කීම කවදාද?
ඒට ගරුකතනයක්.
සභානායකතුමා.
කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයට අනුව වරප්‍රසාද පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2023 ජනවාරි 17 දින පාර්ලිමේන්තුවේදී මතුකරන ලද කරුණු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක්ෂමවට යොමු කළ යුතුය.
සභාවේකංගද?
අයි.
ප්‍රේමනාත් දොළුවත් මෙතුමා.
කරු කතානායකතුමනි, ආචාර්ය පූජ්‍ය හරිස්පත්තුවේ ආර්යවංශ අලංකාර මාහිමි පදනම සංස්ථාගත කිරීමේ පනත් කැඩුම් පත මම ඉදිරිපත් කරමි.
යෝජනා ඉදිරි කරන්න.
ඉදිරි කරමු.
විෂයංකික
කල්තබු විවාදය
සභානායකතුමා සුසිල් ප්‍රේමජාත මැතිතුමා කතා කරන්න.
විවාදය ගරු කතානායකතුමනි, ඊයේ අපි ආරම්භ කරන ලද විවාදය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාවේ එක්සිකියුටිව් රිපෝර්ට් එක.
Order please, Honorable Harini Amarasuri will take the chair now.
Please continue.
ඊ ආරම්භ කළ විවාදය අද තවදුරටත් පැවැත්වෙනවා. හෙට පස්වරුවේ තමයි චන්දවිමසුන් ලක් වෙන්නේ. මේ විවාදයට භාජනය කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින්ම නිකුත් කරන ලද IMF country report number 23/116 මාර්තු 2023 request for an extended arrangement under the extended fund facility press release. මේක යටතේ මේකේ විධායක නැත්නම් executive report එක තිබෙනවා කරුණු 52ක් දක්වලා. මෙන්න මේ වාර්තාව තමයි මන්තුරුන්ට ලැබිලා තිබෙන්නේ. මේකේ අපි ගත්තොත් එහෙම මෙතෙන්ට ප්‍රවේශ වෙනකොට පළවෙනි කාරණේ කියනොත් context and the recent development. Number 1, pre-existing vulnerability, significant policy missteps and major economic shocks set the stage for a full blown crisis in Sri Lanka. මෙම තමයි මේක පටන් ගන්න. මේකේ මේ ආදි වශයෙන් කරුණු පැහැදිලි කරලා දීලා තිනවා. economic hardship ignited social unrest and political instability. inflation එක උද්දමනය 75යි, ආහාර උද්දමනය 96යි. on 12th of april 2022 the government announced its intention to seek external debt restructuring and a suspension of payments on public sector foreign low governed and forex denominated debt to bilateral official kilame adi washin kiyagena yana ithama pahadliya man sandahan karanna one vartamana janadhipathuma agamathi hatiita pat karagannet inpasu ithuma janadhipathi wennet මේ සිද්ධිදාමය ආරම්භ වුණෙන් පස්සේ. එතකොට IMF එකට ගිහිල්ලත් ඉවරයි, රට බංකොලොත් කියලා ප්‍රකාශ කළත් ඉවරයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ රට බංකොලොත් වීමට ආසන්නම කරුණු හැටියට ඊට ආසන්න අවුරුදු දෙකමාර ගැන බොහෝ දෙනා කතා කරනවා. හැබැයි මේක ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් දශක කීපයක් තිස්සේ. මේ IMF එකට ගිය 17 වතාව. 16 වතාවෙත් IMF එකට ගිහිල්ලා 2.25 billion අරගෙන ඒක ගෙවලා අවසන් කළා තියෙනවා. ඒ දොර IMF එක කියන්නේ මේ ඇමරිකාවේ බැංකුවක් කියලා සමහරු හිතාගෙන තමයි අදහස් ප්‍රකාශ කරන්නේ. නෑ. IMF එකේ අපි රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිබෙන රටවල් 196න් අතිවිශාල ප්‍රමාණයක් ඒ සමාජික. ඒතර IMF එක කියන්නේ ෆන්ඩ් එකක්. International Monetary Fund. ඒතර මේ අරමුදලේ වැඩි පංගුව ඇමරිකා එක්සත් ජනපදයේ දරනවා. හැබැයි ඊළඟට ඉන්නේ ජපානේ. ඊළඟට ඉන්නේ චීනය. දැන් චීනෙන් අපි අරන් තිනවා ද්විපාර්ශ්වික ණය සෑහෙන ප්‍රමාණයක් බිලියන 7කට වැඩි. ඒක වෙනම. එතකොට මේ සියලුම රටවල් සමාජිකත්ව දරන රටකින් අරමුදලෙන් තමයි අපි ණය පහසුකමක් ඉල්ලන්නේ මේ තින ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා. එතකොට මේ ආර්ථික අර්බුදය වෙනදට වඩා වෙනස්. මීට පෙර IMF එකට ගිය අවස්ථාවට වඩා වෙනස් වූ තත්වයක තමයි මේ IMF එකට යන්නේ. එතකොට ඒ වෙලාවෙදි එක වැරදි නේ නේද? දැන් යුද්ධය අවසන් කරනකොට 2009 මැයි 19 වෙනිදා 2009 අග වෙනකොට IMF එකට ගියා. එන එකත් වැරදි. ඊට පෙර 16 වතාවක් ගිහිල්ලා තියෙනවා. හැබැයි ඊට වඩා බලකිරීමක් කරන මෙතන මොකද වෙන කිසිම රටකින් ණය දෙන්නේ නැහැ. දුන්න ණය සියල්ල නැවැත්තුවා. රට බංගලොත් කිව්වහම අප්‍රේල් මාසේ 2022. දැන් එතකොට එහෙම කියන වෙලාවේ මේ පැත්තේ කැබිනට් එකේ හිටපු අය තමයි අද සමහරව එහා පැත්තේ ඉඳලා කරුණු දක්වන්නේ. අපි හිටියේ නැහැ. හැබැයි දැන් සමහර ඒ ප්‍රකාශ වලින් කියන්නේ IMF එක යාම සම්බන්ධයෙන් තර්ක තියෙනවා. අපිටත් තියෙනවා යම් යම් කරුණු සම්බන්ධයෙන් වෙනස් වූ මත තියෙන්න පුළුවන්. හැබැයි මම බැංකුවක ගනුදෙනු කරුවෙක් නම් මට ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකක මං ඉන්නවනේ. මුදල් ප්‍රශ්නයක් මට තියෙනවා නම් මම මේ බැංකුවෙන් තමයි කියලා ණයක් ඉල්ලන්නේ. බැංකුවෙන් ණය ඉල්ලනකොට මට ඕන විදිහට ණය දෙන්නේ නැහැ. බැංකුව බලනවා මට ඒ ණය ගෙවීමට තියෙන හැකියාව මොකද්ද? මම ණය වුණේ කොහොමද? එතකොට පිළිගත් ආර්ථික මූලධර්ම අනුව කොහොමද මේක විසඳගන්නේ කියන කාරණේ උඩ අපිට සිදු වෙනවා යම් කැපකිරීම කරන්න. ඊළඟට මම ඉල්ලන්න පුළුවන් මොරිටෝරියම් එක. දැන් අද බොහොම ප්‍රසිද්ධයි. මාසයකට මොරිටෝරියම් එකක් දෙන්න පොලී විතරක් ගෙවන්නම්. මාසයෙන් පස්සේ අපි දෙකම ගෙවන්න. එහෙම අරේන්ජ්මන්ට් වලට එනවා බැංකුව කළමනාකරුවෙකුටත් පුළුවන් තමන්ගේ ගනුදෙනු කරුවෙකුට එහෙම කරන්න. එතකොට IMF එකේ අපි සමාජිකයි. මීට කලින් ගිහිල්ලත් තියෙනවා. මේ බරපතල ආර්ථික අර්බුදයේ වෙලාවේ රට බංගලොත් කියලා ප්‍රකාශ කළාම රටට ආපු ණය සියල්ල නැවතුණා. ජයිකා, ADB, World Bank, Kuwait Fund, විශ්වවිද්‍යාල ඉදිකිරීම් වලට දුන්න මේ සියල්ල නැවතුණා. දැන් එතකොට අපේ රටේ විදේශ සංචිත ප්‍රමාණය හීන වේගෙන ගියා. නැත්තරම නැති වේගෙන ගියා. මහා බැංකුවට සිදු වුණා සමහර අවස්ථාවල බැංකුවලට සිදු වුණා මේ පිට තියෙන වෙළඳ පොලෙන් වැඩි ගන්නට ගන්න. දැන් මේ ඩොලර් එක කඩවෙන්නේ කොයි කාලෙද? මේ ජනාධිපතිතුමා සහ මේ කැබිනට් එක දැන් තියෙන කැබිනට් එක වැඩ බාරගත්තාන් පස්සේද? නෑ. මේ රුපියල කඩා වැටුනේ ඊට පෙර. රුපියල අල්ලගෙන හිටියා. ෆ්ලෝට් වෙන්න දුන්නේ නෑ. අල්ලගෙන ඉඳලා අවුරුදු දෙකක් අතෑරියා. 198ට 200ට විච්ච විනිමය අනුපාතය 230ට ගිහිල්ලා 230න් අතෑරලා කෙලින්ම 380ට 90ට ගිහිල්ලා පිටවෙලඳ පොලේ 400න් එහාට ගියා. මෙන්න මෙතෙන්ට ගියේ. ඒ ගියන් පස්සේ තමයි දැන් මේ තැනට අපිට එන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද්ද උනේ? හිටපු ජනාධිපතිතුමාට පුළුවන් කමක් ලැබුණේ නැහැ ඒ ආර්ථික කළමනාකරණය කරගන්න. එක හේතුවක් ආව සහරන් ප්‍රහාරයෙන් යම් බලපෑමක් සිද්ධ වුණා. ඊට පස්සේ COVID-19. අවුරුදු දෙකක් තිස්සේ ලෝකේ අපි ඔක්කොම මේකෙන් බට ගෑවා. ඊයින් ඉතිහාසයේ ඊට හට ගියොත් එහෙම 71 නැගිටීමක් තුලින් අවුරුදු 3ක ප්‍රශ්නයක් තිබ්බා. 73 ලෝක තෙල් අර්බුදය ආවා. එදා මුදල් නැමැතුමා ආචාර්ය එන්නම් පෙරමැතුමා. මේ රටේ ජනතාවට සිදු වුණා අපි පාසල් යන කාලේ පාසල් නිල ඇඳුම ඇඳ ගන්න සමුපකරේ පොලිමේ හිටියා. ජම්පින් ෆිෂ් තමයි පොප්ලින් රෙද්ද. ඕක ගන්න අපි පාන්දර 4ට ගිහලා සම්පාකර පොලිමේ හිටියා. ආ ජනතා කමිටුවල සමජයෙන් දුන්නා පාන්දර 2ට යන්න බේකරි වලට පාන් ටික හදලා දෙන්න මිනිස්සුන්ට. එහෙම තිබ්බා. ආ මඤ්ඤෝක බතලා ගන්නයි කිව්වා. ඒ මේ මේ එදා කාලේ එහෙම තහංචි. එහෙම එහෙම කියලා තමයි හිර කරගත්තේ. ලෝකෙට ණය වුණේ නැහැ. ඒක හරි. නමුත් අවසාන ප්‍රතිඵලයේ උනේ 77 ඒකටත් එක්ක ජනතාව දඬුවම් දුන්නා වැතිවරුද. ඒක වෙනම කතාවක්. හැබැයි එවැනි ඒ කාලේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ
වුණා.
ඔව්. ඔය ඒක ඔබතුමා කියන්නේ. ඒක ඔබතුමා හොඳට දන්නවා. ඒක කියන්නේ මම කිව්වේ එක එක වකවානුන් වල ලෝකයේ ඇතිවන ආර්ථික අර්බුදත් රටේ ඇතිවන ප්‍රශ්නත් එක්ක අපිට යම් යම් සීමා වුණාට යන්න සිදු වුණා. දැන් 88 89 90 වෙනකොට අපි කවුරුත් දන්නවා 60,000ක් ජීවිත නැති වුණා. එයින් 50,000ක්ම තරුණ ජීවිත. දැන් අද ප්‍රොවින්ෂන් ඔෆ් ටෙරරිසම් ඇක්ට් එක වෙනුවට කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් එක රෙසට් කළා තියෙනවා. ඒ සංශෝධන ඒවි. නමුත් පීටී එක යටතේ මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ කිසිම නීතිඥයෙක් නැහැ මම තරම් පීටී එක යටතේ නඩු කතා කරපු. මේ පාර්ලිමේන්තුවේ බෝම්බ ගහපු නඩුවේ තමයි කතා කරා. ඒක ඒක තින ඒක කාලීනව නොගැලපීම නිසා තමයි ජාත්‍යන්තරයෙන් ඒ බලපෑම එන්නේ. ඊළඟට අපේ සමාජයේ ප්‍රබුද්ධ වෙනකොට එතනින් එහාට යන්න ඕනේ කියන මතයට එනවා. ඒතර මේ කරුණුත් එක්ක තමයි මේ නීති සංශෝධනය වෙන්නේ. 1979 විතර 80 ගෙන ආපු නීතියක් අද වෙනස් වෙන්න ඕනේ. ඒක හරි. ඒ වගේ තමයි මේ තත්ත්වය. අපි සසඳන් නරකයි දැන් අපේ රට සම්පූර්ණ යථාතත්වයට ඇවිල්ලාද නැහැ. හැබැයි සංචාරකයෝ එනවා. රෙමිටන්සස් දැන් එන්න පටන් අරන් තියෙනවා. ආනයන සීමා කළා තියෙනවා. වාහන සම්පූර්ණ සීමාව. හැබැයි ආනයන සම්පූර්ණ සීමා කරන්න බෑ. මොකද අපි මෙතෙන්දී අපිට සිද්ධ වෙනවා නිෂ්පාදනයට අවශ්‍ය අපනයන කිරීම සඳහා නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්නන්න ඕනේ. බෙහෙත් ගෙන්නන්න ඕනේ. බෙහෙත් අපි නිෂ්පාදනය කරන්නේ නැහැ. තෙල් ගෙන්නන්න ඕනේ. ගල්ලඟුරු ගෙන්නන්න ඕනේ. දැන් අපි ඉතිහාසයේ යම් යම් වකවානුන් වල තෙල් බැරල් එකක මිල ඩොලර් 121කට යද්දි අපි සහනාධාරය දුන්නා. මොකද සහනාධාරය කියන්නේ? මිල සූත්‍රය භාවිතා කළේ නැහැ. වැඩි මිලට තෙල් ගෙනල්ලා අඩු මිලට තෙල් ජනතාවට දුන්නා. ඒක බොහොම ඉතාලම ඒක අමතුමා බොහොම සීමිත වෙලාවක්. මම කියන්නේ යම් කිසි වෙලාවක මේ රටේ යම් යම් අවුරුදු වල ඒක සිද්ධ වුණා. ඒහි ප්‍රතිඵලය මොකද්ද? 3.5 බිලියන් ඩොලර්ස් ඩොලර් බිලියන 3.5ක් රාජ්‍ය බැංකු දෙකට ණය තිනවා තෙල් සංස්ථාව. ඊළඟට ගල්ලඟුරු වලින් විදුලි නිෂ්පාදනය කරන්න ගත්තාන් පස්සේ ප්‍රතිපත්ති තීන්දුව වල වෙනස්කම් නිසා ඒ තත්ත්වෙට මුහුණ දුන්නා වෙන්න පුළුවන්. නමුත් මේ යථාර්ථය මේක ඇත්ත. දැන් වාණිජ බැංකු වලින් ණය අරගෙන පාරවල් කාපට් කළා නැද්ද? සමහර ඒවා කාපට් කරන්න පාරවල් බිලියන 4යි, සමහර ඒවා 3යි. මේ විදේශීය ණය මොනවද? බැංකු දෙක මේ තියෙන දේශීය ණය මොනවද? ඒ වෙලාවේ කවුරුත් සද්ද කළේ නැහැ. දැන් ඒ කාපට් කරපු පාරවල් ඔක්කොම යන මොහම ආගේට අධිවේගී මාර්ග හදන්න නැතුව ඉන්න තිබුණා එහෙමනේ. හැබැයි දැන් අධිවේගී මාර්ගයෙන් පෑය දෙකෙන් කොළඹ ඉඳලා කතරගමට යනවා. හැබැයි ඒව හැදුවේ නිකන් නෙමෙයි, ණය අරගෙන. එහෙනම් ණය ගත්ත එකේ චෝදනාව ණය ගත්තාටම දාලා හරියන්නේ නැහැ. ඒක භුක්ති විඳින ණයත් කොටසක් භුක්ති විඳින්න ඕනේ. ඒ වෙලාවේ බොහොම සුවපසෝකම හිටියා. ඒක නිසා දැන් මේ සියල්ල එකතු වෙලා තමයි මේ තියෙන ක්‍රයිසිස් එකට අපි ඇවිල්ලා තියෙන්නේ. දැන් ප්‍රශ්නේ දැන් මේ කිසි දෙයක් නැතුව 2001 වර්ෂයේ රටේ ආර්ථිකය ඍණ වුණා. ප්‍රිනවුනා මේ GLP සමතුමත් සාක්ෂිතර. එතුමා ඒ වෙලාවේ නියෝජ්‍ය මුදල් ඇමති චන්ද්‍රිකා මැතිණිය තමයි මුදල් ඇමතිතුමිය. එතුමා තමයි හත්වතාවක් අයවැය ඉදිරිපත් කළේ. මේ ක්‍රයිසිස් මොනවත් නැහැ. මයිනස් එකනොමි එක. මතකද? එහෙම තමයි තිබුණේ. ඒක නිසා මේක මේ එක තැනකට ලඟු කළා. මේක කතා කරන්න බෑ. මේක කාලාන්තරයක් තිස්ස වෙච්ච ප්‍රතිපත්ති තීන්දුවල දුර්වලකම්. මෙන්න මේවා නිසා මේක වෙලා තියෙනවා. මම කැමති කියන්නේ 1973 ආයවැය ලේඛන ඉදිරිපත් කරනකොට එදා හිටපු ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා දන්න හැන්සාඩ් එකේ තියෙන මම ඒක පිටපතක් කරගත්තා. එතුමා කියලා තියෙනවා රාජ්‍ය සේවය මේ ආකාරයෙන් පුළුල් වෙන ප්‍රමාණය අනුව අනාගතයේ යම් දවසකදී ණයට මුදල් අරන් තමයි රාජ්‍ය සේවකෙන්ට පඩි සහ විශ්‍රාමයට ගෙවන්න වෙන්නේ කියලා. මේ කියනකොට මේ රටේ රාජ්‍ය සේවක සංඛ්‍යාව හිටිය 103,000ක් විතර. දැන් ඉන්නවා 15,000ක්. ඒ 15,000ක් කියන්නේ. ඒත් අපිට කළ යුතුව තිබුණේ මේ රැකියා උත්පාදනය සහ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන ආකාරයට
කරු ඇමතිතුමා තව විනාඩි දෙකයි
ප්‍රතිපත්ති සම්පාදනය කරගෙන මේ කටයුත්ත කරන්න. ඒක නිසා අපිට ණය ගන්න යනකොට කොන්දේසි එනවා. අර මං කිව්වේ ඒකයි. අපි බැංකුවට ගියත් අපි බංකුවලොත් වෙලා බැංකුව අය කොහොමද ගෙවන්නේ ණය දීලා. ඒක නිසා ඒ කොන්දේසි මොනවද කියන එක පිළිබඳව අපිට මතයන් තියෙන්න පුළුවන් වෙනස් අදහස් තියෙන්න පුළුවන්. ඒ නිසා කිසිම බැංකුවකින් කිසිම රටකින් අතමාරුවට හෝ ණයක් ගන්න බැරි අවස්ථාවක මේ දුන්න IMF එකේ 17 වෙනි තවට ගිහිල්ලා මේ දුන්න 2.9 බිලියන් ඩොලර්ස් ලැබීම තුලින් දැන් අපිට LC එකක් ඕපන් කරන්න පුළුවන් බැංකුවල ඕනම කෙනෙකුට. ඉස්සර ඕපන් account ගි. ඈ ඩොලර් එක පහල වැටෙනවා කියව ගමන් රට තුල තිබිච්ච ඩොලර් මිලියන 500ක් බැංකුවලට ආවා. බැංකුවලට මේ වගේ වැඩක් 1975 පස්සෙත් වුණා. මොනවාද? රුපියල් 50,000 100 නෝට්ටු අවලං කරලා අලුතෙන් නෝට්ටු දැම්. හැමදැනම පෙට්ටගම් වල හංගලා දිච්ච සල්ලි ටික ආවා. ඒක ඉන්දියාවෙත් කළා. මේ මෑතකද? ඒක නිසා ඒවා යම් යම් ආර්ථික උපක්‍රම. ඉන්දියාවේ 1995 96 මෙතනට ආවා. හිටපු අගමැති මන්මෝහන් සිං ආචාර්ය මන්මෝහන් සිං ආර්ථික විද්‍යාඥයා තමයි මේ ආර්ථික ප්‍රතිසංස්කරණය කළේ. අද ඉන්දියාව ඒක නිසා 95 ඉඳලා අද වෙනකොට ඒ ප්‍රතිසංස්කරණය මත පදනම් වෙලා ලෝකයේ පළවෙනි 1-2-3 ආර්ථිකයේ බවට පත් වෙන ඉන්දියාවට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා අපිට යම් යම් තීන්දුව ගන්න වෙනවා. ඒ තීන්දුව කොයිතරම් දුරට නිවැරදි කියන එක කල්පනා කරන්න. හැබැයි ජනප්‍රිය තීන්දුව ගන්න බෑ. කිසිම කෙනෙක් ජනප්‍රිය තීන්දුවක් හැටියට පීඩාවට පත් කරන්න ගන්නේ නැහැ. දැන් මේ ලෝක බැංකුව වැඩසටහනේ තිනවා
අවසන් කරන්න ගරුම අමතුතුමා.
එහෙම නේද රාජ්‍යමතුමා? 111,000 ජනතාවට ඒගොල්ලන්ට මුල්‍ය සහනාධාරයක් දෙනවා. 120කට. ඔබතුමා කියන්නේ 120කට. ඔව්.
ගරු අමතුතුමා අවසන් කරන්න.
නෑ මේක සමාජයේ පහළ කොටස් වලට ඒ සහනය දෙන ගමන් ඉහළ අයගේ. ඔව් ඒක වෙනම විවාද කරන්න. නමුත් මට කියන්න උනේ මේ යෝජනා තුල තිබෙනවා.
ගරු ඇමතිතුමා ඔබේ කතාව කරගෙන යන්න ඒක අවසන් කරන්න ඕනේ දැන්.
විනාඩි භාගයයි. මේ ඔබතුමාලා පස්සේ ඔය තර්කය කරගමු. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ තීන අර්බුදෙන් ගොඩ යාම සඳහා ගන්න පුළුවන් පියවර ගනිමින් ඒක යම් යම් අවශ්‍යදායක තත්ත්වයන් තියෙනවා නම් රිවීව් කරනකොට මාස 6 ඒ පිළිබඳව සාකච්ඡා කරලා මේක ඉදිරියට යන්න අවශ්‍යයි කියන කාරණය සඳහන් කරමින් විශේෂයෙන්ම මේක එක කොන්දේසිය තමයි මේ දූෂණයන් නැවැත්වීම කරප්ෂන් ඇන්ටි කරප්ෂන් දැන් ඒකේ කෙටුම්පත අද සභාගත කළා ඒකත් අපි ගන්න. ඉතින් ඒක නිසා මේ එහෙන් කියන හැම කොන්දේසියෙන්ම කරනව නෙමෙයි. නමුත් කළ යුතුවේ වටික අපි නීති ගෙනල්ලා නීති සම්පාදනය කළා ඉස්සරහටත් යන්න තියෙනවා. ඉන්සාව සභාවේ සහයෝගය අවශ්‍ය වෙනවා. මම දැක්කා අපේ විපක්ෂ නායකතුමත් ඉතාම සාධනීය ලෙස ඊයේ ප්‍රකාශයක් කළා. ඉතින් අපි 얘ගෙනත් සූතිවන්ත වෙනවා. විවිධ මත තියෙන්න පුළුවන්. ඒවා සාකච්ඡා කරන්න පුළුවන්. නෑ නෑ මං ප්‍රශ්නයක් නෑ. ඒකට සූදානම්. ඒ නිසා මේ අද මේ ඉදිරිපත් වෙලා තියෙන යෝජනාව පිළිබඳව ඉතාම ගැඹුරින් සලකලා අද අපි ඉන්නේ සුරංගනා ලෝකවල නෙවෙයි කියන එක හිතාගෙන කටයුතු කළ යුතුයි කියන කාරණය යෝජනා කරමින් මම කතාව අවසන්
කරනවා. ස්තුතියි ගරු ලක්ෂ්මන් කිරියාල මහතුමා ඔබට විනාඩි 10ක කාලයක්.
ගරු මන්ත්‍රීතුමනි දැන් වශයෙන්ම අපේ සභානායකතුමා කිව්වා ජීසුවක් ගැන. නමුත් තාම IMF agreement එක ටේබල් කරලා නැහැනේ. දැන් අපිට ඉදිරිපත් කරලා දෙන්නේ විස්තීර්ණ අරමුදල් පාසුකම් යටතේ විසුක්ත ප්‍රකාශතාවක් කරන ඉල්ලීම ඔබතුමාලා කරපු ඉල්ලීම විස්තීර්ණ පාසුකම් ලබා ගන්න. ඉතින් ගිවිසුම ටේබල් කරලා නැහැ. නෑ ඉල්ලීම නැහැ වැදගත්. නෑ ප්ලීස් ප්ලීස් දැන් දැන් ඔබතුමා ඉල්ලීම හැබැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන ගිවිසුමනේ ගරු මන්ත්‍රීතුමියනි. තාම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. මේ අය කරලා තියෙන ඉල්ලීම විතරයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් අපි ගිවිසුමක් නැතුව තමයි මේ මේ වාද විවාද කරන්නේ. ඉල්ලීම එකක් ගිවිසුමේ මොනවද තියෙනවද කියලා අපි දන්නේ. එතකොට ගරු ජනාධිපතිතුමා ජනාධිපති වුණයින් පස්සේ මේ පාර්ලිමේන්තුවට කීප වතාවක් ආවා. අපි කිව්වා මේ ගිවිසුමේ අඩංගු කරුණු අපිට දෙන්න කියලා. නමුත් කිසිම කරුණක් අපිට දුන්නේ නැහැ. එතුමා එක අවස්ථාවක කිව්වා විපක්ෂයේ අයට IMF කට්ටිය ගෙන්නලා බ්‍රීෆින් එකක් ලබා දෙන්නවා කියලා එතුමා කිව්වා. නමුත් කිසි එවැනි කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඉතින් අපි කරවලේ අතපත ගගා තමයි මේ විවාද වලට සහභාගී වෙන්නේ. මා කලින් කිව්වා වගේ ගිවිසුමේ මොනවද තියෙනවද කියලා අපි දන්නේ නැහැ. මොකද ගිවිසුම තාම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා නැහැ. ඉතින් අත් වශයෙන්ම ගරු මන්ත්‍රීතුමනි මේ ආණ්ඩුව රට බංකොලොත් කෙරුවා. කාලාන්තරයක් තිස්සේ තිබ්බ ප්‍රශ්නයක් කිව්වට අපි ආණ්ඩුව බාර දෙනකොට බිලියන 7.81 බාර දුන්නේ. මිලියන 7800ක්. නමුත් මේක බිඳුවට බැස්සෙව්වා. ඒක තමයි පළවෙනි වැරද්ද. දෙවෙනි වැරද්ද මොකද්ද? දැන් දෙපැත්තේ බය කියනවා 16 වතාවක් ගියා කියලා. දෙපැත්තේ බය කියනවනේ. නමුත් වෙනස මේකයි. ඒ හැම 16 වතාවෙම ගියේ අපේ රට බංකොලොත් වෙන්න කලින්. බංකොලොත් වෙන්න කලින් ගියා නම් ජාත්‍යන්තර මුල්ල අරමුදල් ගරුපත් යුතු වෙයි. එතකොට අපිට ගරුතුර කරන්න සිද්ධ වෙන්නේ IMF එකයි අපි විතරයි. ඔල්ලිද IMF ඇනස්. බංකොලොත් වෙන්න කලින් ගියා නම් අපි දෙගොල්ල විතරයි සාකච්ඡා කළා මේ සියල්ලම ඉටු කරගන්න බලාපොරොත්තු අවකාශය තිබුණේ. නමුත් බංකොලොත්තුයින් පස්සේ ගියාම IMF එක අපි විතරක් නෙමෙයි නායකාරයත් ඒකට සම්බන්ධ වෙනවා. මේකයි ආණ්ඩුව කරපු වැරද්ද. දේ දිලේ ප්‍රමාද කෙරුවා. බංකොලොත් වෙන බව දැනදැන ප්‍රමාද කෙරුවා. 2021 දෙසැම්බර් මාසේ මම ප්‍රශ්නයක් ඇහුවා බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන්. IMF යනවද ඇද්ද කියලා 2021 ආයෙ වෙලා. එතුමා ඒ වෙලාවෙත් කිව්වා යන්නේ නැහැ කියලා. ඉතින් පළවෙනි වැරද්ද තමයි රට බංකොලොත් කෙරුවා. නියම වෙලාවට ගියේ නැහැ. ඊට පස්සේ බංකොලොත් උරහම IMF එකත් එක්ක ගනුදෙනු කරලා මේක විසඳ ගන්න බෑ. අර නායකාරය ඔක්කොම මේකට ආවා. ඉතින් ආණ්ඩුව ඇත්ත වශයෙන්ම මේ වගේ වැරදි කළා කොහොමද රට පාලනය කරන්නේ? දැන් අපේ සභානායකතුමා කිව්වා අපේ නායක ගත්තාම බැංකුවකට ගියාම බැංකුවෙන් කියනවා සමාගම් බංකොලොත් නම් මොකද කියන්නේ? අලුත් අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරගන්න. දැන් මේ බංකොලොත් රට බංකොලොත් කරපු අයම IMF එකට ගිහිල්ලා රට කොට ගන්න හදනවා. ඕක කරන්න බෑ. ඔබතුමා දන්නවනේ ඔබතුමා බැංකුවල හිටියනේ සභාගම බංකොලොත් උනාම බැංකුවට ගියා මොකද්ද කියන්නේ? අධ්‍යක්ෂක මණ්ඩලයට ඉල්ලාස් වෙන්න. ඉතින් මම අධ්‍යක්ෂක මණ්ඩලයට ආණ්ඩුව ඉල්ලාස් වෙන්න. බංකොලොත් කරපු අයට ණය දෙන්නේ. ඒක තමයි බැංකු සම්ප්‍රදාය. අපේ රටට දැන් ඕන ගරු මන්ත්‍රීතුමනි අලුත් ආණ්ඩුවක්. ජනාධිපතිතුමා එනකොට රට බංකොලොත් වෙලා. ජනාධිපතිතුමා එනකොට රට බංකොලොත් වෙලා. නමුත් ආණ්ඩුව තමයි මේ විනාශය කරන පළවෙනි එක බංකොලොත් කෙරුවා. දෙවෙනි එක ප්‍රවාද වෙලා ජාත්‍යන්තර මුල්ල අරමුදලට ගියේ. ඉතින් ඒ විශාල වැරද්දක්. ඉතමත් බරපතල රට විනාශ කෙරුවා. 48 ඉඳන් ආණ්ඩු ගණනාවක් මේ රට පාලනය කෙරුවා. කිසිම ආණ්ඩුවක් රට බංකොලොත් කෙරුවේ නැහැ. මේගොල්ලෝ බංගලොත් කරලා හංගගෙන හිටියා. පාර්ලිමේන්තුවේ කිව්වෙත් අපි ලොකෝට කියලා මුදල් බලයේ තියෙන අපිට කියලා. අපි දන්නේ නැත්තේ. ඉතින් ඒ වගේම දැන් මේ ජාත්‍යන්තර මේ ගිවිසුම කඩලා තියෙන ආණ්ඩුව අපි නෙවෙයි. දැන්ටම ආණ්ඩුව මේ ගිවිසුම කඩලා. මම එහෙම කියන්නේ ඇයි ගරු මන්ත්‍රීතුමනි? මොකද මේ ගිවිසුවේ තියෙනවා. රජය IMF එක කියනවා, ජාත්‍යන්තර මුදල් අරමුදල් කියනවා, අපි ආධාර කරනවා. නමුත් රූල් ඔෆ් ලෝ, නීතියේ උත්තරීතරභාවය ආරක්ෂා කරන්න ඕන. මොකද මේ අය කියන්නේ සල්ලි හැමෝටම විතරයි මැති වෙන කල්ද? මැති වෙන කල්ද? අපි උසාවි ගියා. අධිකරණයෙන් කිව්වා ඡන්ද තියන්න සල්ලි දෙන්න කියලා. අධිකරණ නියෝගය නොසලකා හැරියා. කොහෙද රූල් ඔෆ් ලා තියෙන්නේ? කොහෙද නීතිය උත්තරීතරභාවය තියෙන්නේ? ඊට පස්සේ I want the attention of the chair. එතකොට ඡන්ද කල් දැම්ම නීතිය උත්තරීතරභාවය කැඩුවා. අධිකරණ තීන්දුව නොසලකා හැරියා. ඒ තීන්දුව විශ්වකාරවරු පාර්ලිමේන්තුවට ගෙන්නන්න හැදුවා. දැන්ට බාණ්ඩුව මේ ගිවිසුම කඩලා තියෙන්නේ. අපිට දොස් කියන්න එපා. ජූනි මාසේ එනකොට ඔබතුමලාට මේකට උත්තර දෙන්න වෙයි. ඉතින් මම කියන්නේ දැන් ඡන්ද තියන්න පුළුවන්. ඊයේ තිබ්බා ඩිලිමිට FTK ලිපියක්. ආදායම අවසාන මුල් වර්ෂයේ ආදායම දෙගුණයක් වෙලා 116% growth from බිලියන 114 ඉඳලා බිලියන 325ට දෙගුණයක් වෙලා. ඉතින් ඡන්ද තියන්න පුළුවන්. මොකද මැති ආණ්ඩුව කියනවනම් දැන් ඔක්කොම හරි. දැන් මිනිස්සුන්ට හොඳයි, ඡන්දයක් තියෙන. මොකද මම කලින් කිව්වාගේ ධනවරවක් ඕඩ හැම සමීක්ෂණයම කියන්නේ. ඩෙලිමිද පත්තරේ සමීක්ෂණයක් තිබ්බා. ප්‍රශ්නේ ඇහුවා මේ වගේ ආර්ථික අහේනියක් තියෙනකොට ඡන්දයක් ඕනද කියලා. 180ක් කිව්වා ඡන්දයක් ඕන කියලා. ඡන්දයක් ඩෙලිමිද පත්තරේ පොඩ්ඩක් බලන්න, කියවන්න පුළුවන්. එතකොට අපි කියන්නේ අපි මේ 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 ගිවිසුමේ කොන්දේසියට අපි විරුද්ධයි. කොන්දේසි එකක් දේශීය ණය ප්‍රතිගත කිරීම, අනිත් එක අර්ථසාධක අරමුදලේ தත්ත්වය. අධික විදුලි බිල, අධික මදු බර කොහොමද ජනතාවට ඇත්තම තමයි දේශීය ණය ප්‍රතිවිගත කරනවත්.
Honorable member, you have 2 more minutes.
Yes, I stop on that. දේශීය වත්කම් ප්‍රතිවිගත කරන කෙරුවොත් වත්කම් වල වටිනාකම 100% අඩු වෙනවා. EPF එක ප්‍රතිවිගත කරන කෙරුවොත් 100% වත්කම් EPF වටිනාකම අඩු වෙනවා. මේක දරා ගන්න බෑ. දැන් මම අවසාන වශයෙන් කියන්නේ how many minutes have I got?
2 more minutes.
දැන් අපි ඔක්කොම මේ IMF YouTube එකට කතා කරනවා. මොකද්ද ජනාධිපතිතුමා අයියේ කිව්වේ? දැන් මේ ණය ගන්නවද නැද්ද අරවද බෙවද කියලා මහා ලොකු කතානේ. මොකද ඊයේ ජනාධිපතිතුමා කිව්වේ මම හැන්සාට් එකෙන් ගෙන්න ගත්තා. මොකද්ද කිව්වේ එතුමා? එක පොඩ්ඩක් අර ඊයේ අපේ නායකතුමා විපක්ෂ නායකතුමා කිව්වගේ හැම එකටම අත උස්සන්නේ නැතුව අහගෙන ඉන්න. මොකද්ද එතුමා කිව්වේ? මේ කිතාබත් වැදගත්. මේක ඔබතුමියක් දැනගන්න ඕන. යලිත් මේ ජනාධිපතිතුමා කිව්වේ යලිත් 2009 පැවති ප්‍රමාණයට දළ දේශීය නිෂ්පාදනය ළඟා වනුවේ 2028 එක තම කිව්වේ 2019 තත්ත්වය ගන්න පුළුවන් 2028. ඉතින් කොච්චර තව අවුරුදු කීයක් බලාගෙන ඉන්නද? How many more years? 9 years. මේ විනාශය මේකල කරපු විනාශය රට බඳුනක් කෙරුවා. ඊට පස්සේ ප්‍රබාද කෙරුවා. මේ විනාශය නිසා ජනාධිපතිතුමාම කියනවා 2019 තත්ත්වෙ ගේන්න අපි 28 වෙනකන්.
Honorable member, please wind up. Your time is up.
ඔගලගේ ජයග්‍රහණය මේකයි. ඉතින් දැන්වත් තේරුම් අරගෙන ජනතා මතයට ඉඩ දෙන්න. මැතිවරණ කල් දාලා ඡන්ද වලට බය රට පාලනය ගන්න පුළුවන්ද? මං අවසාන කරනවා with one more example. COVID අර්බුදය උච්ච අවස්ථාවේදී ගරු මන්ත්‍රීතුමනි ඉන්දියාවේ ප්‍රාර්ථනා ඇතිවෙලා තිබ්බා. බෝඩි පහම පෙරදුරා. කිලෝ ස්ටෝල් 5. COVID අර්බුදය හොඳට මුහුණ දීලා රට එක්තරා මට්ටමකට ආවම සංදියක් තිබ්බා. එතුමා පහම දෙන්නා. එතුමා පහම දෙන්නා. ඉතින් ඡන්ද වලට බය වෙන්න එපා. ආණ්ඩු වෙනවා එනවා. එම නිසා ජනමතයට ගරු කළා මැතිවරණ තියලා ජනමතේ ඉස්පතු වෙන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
Thank you. ගරු රෝහිත බේගුණවර්ධන මන්ත්‍රීතුමා ඔබට විනාඩි 13ක 14ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මුලාසනේ ගරු මන්ත්‍රීතුමිය. අද දවසේදී විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල් අරමුදල සම්බන්ධයෙන් අපේ රටට ලබා දීම ගැන මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුල විවාදයේදී මේ කතා කරන්න ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා පෞගිය අවුරුද්දේ 20-22 වර්ෂයේ මේ එළඹෙන මැයි මාසයේ ආරම්භ වෙනකොට අවාසනාවන්ත කාලවකවානුවක් අපි පහු කළේ. ඉතාම අවාසනාවන්ත කාලවකවානුවක්. මේ රටේ අරගලකරුවෝ මිනිමැරුම් ගිනි තැබීම් එවැගේම තෙල් පෝලිං ජනතාව අපහසුතාවට පත්වෙමින් ඉතාම අවාසනාවන්ත කාලයක් අපි පත් කළේ. දේශපාලන පක්ෂ භේදයකින් තොරව අපි හැම කෙනෙක්ම මේ අර්බුදයට මුහුණ දුන්නා. අවාසනාවන්ත 20-22 මැයි 9 වෙනිදාට අවුරුද්දක් පිරෙනවා තව හරියට දින ගණනාවකට. තාමත්ම කෙටි කාලයක් තුළ මේ අවාසනාවන්ත දිනය ලං වෙනවා. ඒක තුල අපි දැක්කා ඒ අර්බුදකාරී තත්වය ඇති වෙන්න හේතුව සහ අනිකුත් කාරණා. ඒ කාරණා සම්බන්ධයෙන් අපි මතක් කරද්දි ගරු මන්ත්‍රීතුමිය අපි දන්නවා අපි කොවිඩ් අර්බුදයකට මුහුණ දුන්නා. මුළු ලෝකයේම ජාත්‍යන්තරයේම මේ කොවිඩ් වසංගතයට මුහුණ දෙන අවස්ථාවේදී කොවිඩ් අසංගතයට මුහුණ දෙන අවස්ථාවේදී අපි වගේ මේ ආසියාතික රටක ජීව රටක් වන අපි මේ කොවිඩ් වසංගතයට මුහුණ දුන්නා. හැබැයි ඒ වෙලාවේ ඒ රජය අපි කොටාබේ රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වයේ තුලේ රජය ඒ කොවිඩ් වසංගතයට මුහුණ දුන්නා. රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම බාරගත්තා. ඒ වගකීම බාරගෙන ලෝකයේ අනිත් රටවලට සාපේක්ෂව ජීවිත ආරක්ෂා කරගත් රටක් බවට අපි පරිවර්තනය වුණා. අවාසනාවන්ත කාල සීමාව තුළ අපට සිද්ධ වුණා අර අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙන්න. දැන් අපි දැක්කා අපේ ලක්ෂ්මන් කිරියල්ල ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා මේ IMF එකට ගිහිල්ලා එන් අපි අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න අපි IMF එකට ගියාම එතුමා පැහැදිලිව මේ දැන් මට පෙර කතා කරාම කිව්වේ බැංකුවකට ගිහිල්ලා යම් සමාගමක් ඒ සමාගම කඩාවැටලනවා ඒ ආර්ථිකය කඩාවැටලනම් ඒ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය මාරු කරන්න ඕනේ. නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරන්න ඕනේ. එතුමගේ තර්කය. නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරන්න ඕනේ. නව අධ්‍යක්ෂක මණ්ඩලය පත් කළා ඒ සමාගම නැවත සක්‍රීය සමාගමක් බවට පත් කරවන්න ඕනේ කියලා එතුමා කියනවා. ඉතින් මම එතුමගෙන් අහන ඕක අපෙන් අහන්න ඉස්සෙල්ලා තමන්ගේ ළඟම ඉන්න විපක්ෂ නායකතුමාගෙන් අහුවා නම් හරි ඕක. එදා ආර්ථිකය කඩාගෙන වැටුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආර්ථිකය කඩාගෙන වැටෙන කල පිළි අරගෙන එතුමාගේ අණ ගැව්වා මේක බාර ගන්න කවුරු හරි ඇවිල්ලා. බාර ගන්න ආරාධනා කරා. ඉතින් ආරාධනා කරාම අර මම කියන දැන් එතුමාම කියපු විදිහට මේ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් කළා. අලුත් අධ්‍යක්ෂක මණ්ඩලයක් දානවා වගේ. ගෝඨාභය ජනාධිපතිතුමා අණ ගැව්වම බෝඩ් එක වෙනස් කරන අඬගවම චෑමන් කමර වත් කරන්න අඬගවුවේ අධ්‍යක්ෂවරයෙක් හිටියේ නෙවෙයි චෑමන් කමර වත් කරන්න අඬගවුවා සභාපති ගමන. මම බෝඩ් එක සභාපති වුණා නම් බෝඩ් එක දාගන්න තිබුණානේ, ගායන්තව දාගන්න තිබුණා. ඔයාවත් දාගන්න තිබුණා.
ඔයාට දෙන්නේ.
ඔයාට දෙන්නේ නැහැ. ඔයා පොඩි වැඩි. ඊට වැඩි ලොකු මිනිස්සු ඉන්නවා. ඔය ගායන්තලා එහෙම. ඒ වෑයතක දාගෙන අධ්‍යක්ෂ මණ්ඩලය දාලා සභාපතිවරයාට තිබුණා රට ගෙනියන්න. ඉතින් බාරගත්තේ නැහැ නේ මන්ත්‍රීතුමිය. ඔබතුමියක් දන්නවනේ.
කේන්දරේ හොඳ නැහැ කිව්වා.
මොකද වෙරේ බාරගත්තේ නැහැ. කේන්දරේ හොඳ නැහැ. ඉතින් කේන්දරේ බල බල එහෙම නැත්නම් රාහු කාලේ බල බල පුළුවන්ද රටක් ගෙනියන්න? බෑ. කේන්දරේවත් රාහු කාලේවත් නෙවෙයි. දෙයියන්ගේ පිටයි කියලා පාර මැද්ද හිටියොත් හැපෙනවමයි. දෙයියන්ගේ පිටයි කියලා පාරේ අයින්ට වෙලා ඉන්න ඕනේ. ඒ නිසා එතුමා කියන අධ්‍යක්ෂ මණ්ඩලය අමාරු වෙලාවේ බාරගත්තේ කවුද? අමාරු වෙලාවේ බාරගත්තේ වෙන කවුරුවත් නෙවෙයි, වත්මන් ජනාධිපතිතුමා රයිල් වික්‍රමසිංහ මැතිතුමා. ඉතින් හොඳ දේට හොඳයි කියන්න පුරුදු වෙන්න ඕන. දිව නැමෙන්න ඕනේ. හොඳ දේට හොඳයි කියලා එතුමා බාරගත්තා. එහෙන් පිටින්ම සම්පූර්ණම ගිනි ගන්න රටක්, ආර්ථිකය වැටිච්ච රටක්, අරගල කරුව පාරට ඇවිල්ලා යහපාලනේ උගන්නන්න හදපු රටක්, ඒ සියල්ල තියෙන රට රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බාරගත්තා. බාරගෙන ටිකෙන් ටික දැන් වසරකට ආසන්න කාලයක් වෙනකොට අපි තිබුණට වැඩිය හොඳයි. අපි හිටියට වැඩිය හොඳයි. අනාගතය පේනවා. අඳුරු අනාගතයක්, ඉතාමත් සුබදායී අනාගතයකට ගමන් කරන බවක් පේනවා. හැබැයි මේකවත් දැකලා දැන් මේ දැන් කාලයක් අපිත් එක්කම අපේම කැබිනට් මණ්ඩලයේ හිටපු අය හිටියා. ඒ කැබිනට් ඇමතිවරු හිටපු අය. එදා IMF එක ගැන කතා කරනකොට ඒකට විරුද්ධව කතා යන්න ඕනේ නැහැ කියලා කිව්වා. කඩාගෙන වෙන්නවට පස්සේ කියනවා මේගොල්ලෝ අපි කියන දේ අහුවේ නැහැ කියලා. හැබැයි පහදිලිව අපි කියනවා වෙන මොකද්ද අපිට කරන්න තියෙන්නේ? වත්මන් ජනාධිපතිතුමා ඇතුළු රජයට අපිට කරන්න තියෙන්නේ මොකද්ද මේ IMF පැත්තක යන්න? ඉතින් සාමාන්‍යයෙන් IMF එකට ගියාට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අර මුදලට ගියාම ඔවුන් අපිට නොයෙක් කොන්දේසි දායි. ඒක සාධාරණයි. ඒ කොන්දේසි දාන එක මේ ගරු මන්ත්‍රීතුමිය මේක මෙයා අපිට විතරක් සීමා වෙච්ච දෙයක්ද? සාමාන්‍යයෙන් මේ IMF එක නෙවෙයි යන්නකො ආර ගමේ තියෙන ග්‍රාමීය බැංකුවට, සමූපාකාරයේ ග්‍රාමීය බැංකුවට යන්න. ග්‍රාමීය බැංකුවට කියලා මුදලක් ඉල්ලුවම ග්‍රාමීය බැංකුවෙන් කියනවා මේ මුදල දෙන්න ඉස්සෙල්ලා මෙන්න මේ කොන්දේසි ටික සපුරන්න කියලා. ඒ කොන්දේසි ටික සපුරුවම තමයි ග්‍රාමීය බැංකුවෙන් යම් අර මුදලක් දෙනවා නම් මුදල ණය මුදල් ලබා දෙන්නේ. අපටත් සිද්ධ වෙලා තියෙන එක. හැබැයි දැන් අපි ස්ථාවර භාවයක් ඇති වෙලා තියෙනවා. ඒ ස්ථාවර භාවය අපි ශක්තිමත් කරගන්න ඕන. මම පෞද්ගලික මගේ මතය මේ ජාත්‍යන්තර මුල්‍ය අර මුදල IMF එකම සම්පූර්ණම 100%ම අපේ දේ සිද්ධ කරයි කියන මතේ මම ඉන්නේ නැහැ. 100%ම කරන්න පුළුවන් කමක් ලැබෙන්නේත් නැහැ. මේක අපිට අසාධ්‍ය ලෙඩෙකුට ඔක්සිජන් ටිකක් දීම පමණයි. අසාධ්‍ය ලෙඩෙකුට ඔක්සිජන් ටිකක් දුන්නම ජීවත් වීමේ අයිතිය තහවුරු වෙලා තියෙනවා. දැන් ඔහුට බෙහෙත් කරලා ඔහුව කෙලින් කරලා ඔහුව නැගිට්ටවලා ඔහුව සක්‍රීය නිරෝගිමත් මිනිසෙක් බවට පරිවර්තනය කරගන්න ඕන. ඒක අපි කරගන්න ඕනේ. දැන් මේ මූල්‍ය අර මුදලෙන් ලැබෙන සහයෝගය අරගෙන ඒ වගේම අපි ණය ලබාගෙන තියෙන ඉන්දියාව, චීනය, ජපානය, යුරෝප රටවල් වල වැඩි වශයෙන් ඉන්දියාව සහ චීනය මේ රටවල් එක්ක සාකච්ඡා කරලා මේ නව ප්‍රතිව්‍යුහගත කිරීම සහ අපි කොහොමද මේ හැම දෙයකින්ම විශේෂයෙන්ම අපි ශක්තිමත්ව අපේ ආර්ථිකය ගොඩගන්න වැඩපිළිවෙල ගැන දැන් හිතන්න ඕන. හැබැයි ඉතින් ඒක කරනකොට අර පර්ණ සම්ප්‍රදායෙම ඉඳලා බෑ. දැන් සමහරු ඉන්නවා බෝඩ් ලෑල්ල ගන්නවා අතට. සමහර අයගේ ජීවනෝපාය ඒක. රාජ්‍ය දේපළ විකුණන්න එපා. අපි රාජ්‍ය දේපළ විකුණන්න ඕනේ. හැබැයි මේ යන විදියට ලෝකේ අපි දකින්න දියුණු වෙන රටවල් හැම කෙනෙක්ම පෞද්ගලික අංශයත් එක්ක ඒකාබද්ධ වුණු වැඩපිළිවෙළෙන් තමයි දියුණු වෙලා තියෙන්නේ. ඒක බඳ ඒක පෞද්ගලික අංශයත් එක්ක ඒකාබද්ධ වෙලා ආර්ථිකයේ දියුණු වෙච්ච රටවල් තමයි දැකලා තියෙන්නේ. මොකද හේතුව අපි නිදහස් අධ්‍යාපනය, ඒ වගේම නිදහස් සෞඛ්‍ය සේවයක්, ඒ වගේම සමෘද්ධිය ලබා දෙන අපි මේ සියලු ප්‍රතිලාභ ලබා දෙන රටක්. අපි ඒ ගැන හිතන්න වෙනවා. දැන් පහුගිය රජයේ කාලේ නොයෙක් දේවල් කිව්වා. මිනිසුන්ට එක පැත්තකින් කොවිඩ් ඉඳා මුළු රටේම ආදායම් මාර්ග එන්න තියෙන දොරවල් ටික වැහුණා. වියදම් තියෙන දොරවල් ටික වැඩිපුර ඇරුණා. හැබැයි වැඩිපුර වියදම් දොරවල් ඇරිලා තියෙද්දි එදා මිනිස්සුන්ට රුපියල් 5000යි 10000යි වාරික වශයෙන් ගෙව්වා. එහෙම කළා. හැබැයි ඒවා ගැනත් අපි කල්පනා කරන්න ඕනේ. ඒ නිසා ඉදිරියේදී අපට සිද්ධ වෙනවා කල්පනා කරන්න. දැන් උදාහරණයක් ගත්තොත් මේ සමෘද්ධි ප්‍රතිලාභේ. සමෘද්ධි ප්‍රතිලාභ සමෘද්ධිය දෙන්න ඕනේ. හැබැයි අපි සමෘද්ධිය දෙන්න තෝරගන්න ඕනේ. සමෘද්ධියක් ලැබිය යුතු පුජ්‍යලියකුව මන්ත්‍රීතුමිය. සමෘද්ධියක් ලැබිය යුතු කෙනකුව. සමෘද්ධියක් ලැබිය යුතු නැති කෙනෙකුට සමෘද්ධිය දෙනවා කියලා කියන්නේ ඒක ඉතාමත්ම රටට අහිතකර දෙයක්. රටට අහිතකර දෙයක්. මේ රටේ ආබාධිත පුජ්‍යලියෝ ඉන්නවා. නොයෙකුත් රැකියාවක් කරන්න බැරි පුජ්‍යලි. මේ ක්ෂේත්‍රයට ප්‍රමුඛතාවය දෙන්න ඕන. මේවට ප්‍රමුඛතාවය දෙන්න ඕන. ඒ වගේම අපි ගාව තියෙනවා අපි දකිනවා මේ සුදු වලි. සමහර රාජ්‍ය ආයතන තියෙනවා ඒ ආයතන ගොඩ ගන්න බෑ. ගහෙන් පිටින්ම විනාශ වෙලා. හැබැයි ඒ ආයතනය මොකක් කරි දෙයක් පෞද්ගලික අංශයත් එක්ක ඒවා බද්ධ කරන්න යනකොට ඒකට බෝඩ් දාලන්න කට්ටිය ඕන තරම් ඉන්නවා. අද සමහර වෘත්තීය සමිති වලටත් මේකට වෙලා තියි. වෘත්තීය සමිති අයිතිවාසිකම් දිනා ගැනීම හොඳයි. හැබැයි සමහර වෘත්තීය සමිති වල අය හැසිරෙන විදිය මේ ආර්ථිකයේ වැටිච්ච රටක වෘත්තීය සමිති වල හැසිරෙන විදිය දැක්කම අපිට ඉතාමත්ම අශෝභනකාරී. මම දැක්කා මම හිටපු වරාය නාවික ඇමතිවරයා හැටියට ඒ වරාය අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා වරාය අධිකාරී එක්තරා වෘත්තීය සමිතියක්. මේ වෘත්තීය සමිතියේ නායකයාගේ ප්‍රකාශයක් මම ඇහුවා මේ ළඟදී. ඔහු කියනවා අපි සම්පූර්ණ පැය 24කට වරාය අකර්මණ්‍ය කළා. වරාය අකර්මණ්‍ය කරලා වරායට ලැබෙන්න තියෙන මුදල බිලියන මෙච්චර ගණනාවක් අපි සම්පූර්ණයෙන්ම අත්හිටෙව්වා. කියලා හරි සතුටෙන් කතා කරනවා. හරි සතුටෙන් කතා කරනවා. මේකද තමන් අවුරුදු 15ක් 20ක් තමන් රැකියාව කරපු ස්ථානේ හැමදාම පඩි පැකට් එක අරගෙන ගිහිල්ලා ගෙදර බිරිඳට දීලා ගෙදර දරුවෝයි බිරිඳයි කෑම ටික කාලා අධ්‍යාපනය අරගෙන තමන් පෝෂණය කරන අර තමන් ඉන්න රැකියාව කරන තැන එක දවසකට වරාය වහලා ඒකෙන් සතුටු වෙන්න පුළුවන්ද? ඒකෙන් වරාය ලැබෙන්න තියෙන ආදායම නැතුණාම කුහක සතුටක් ලබන්න පුළුවන්ද? ඒක මං කියේ සමහර වෘත්තීය සමිති නායකයෝ වෘත්තීය සමිතියේ ගරුත්වයත් අවසන් කරනවා. වෘත්තීය සමිතියේ ගරුත්වය මේව කරන. ඒ නිසා අපිට අලුත් විදිහට හිතන්න වෙලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමා අලුත් විදිහට හිතන්න වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි කල්පනා කරන්න වෙනවා මේ ආර්ථිකය නැවත ගොඩ ගන්න ඕන. ආර්ථිකය ගොඩ ගන්න ගමන්ම දැන් මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපි එක එකකතාවයක් ඇති කරගෙන අපිට ණය ලබා දෙනවයි කියන පණිවිඩය සමග ලෝකයේ අපේ වගේ රටට යම් ආයෝජනයක් කරන්න ඉන්න අය ඉන්නවා නම් එයාට දැන් හිතන්න පුළුවන් නෑ නැවත ශ්‍රී ලංකාව නැගිටිනවා. අපිට පුළුවන් ශ්‍රී ලංකාවේ ගිහිල්ලා යම් දෙයක් ආයෝජනය කරන්න. අන්න ඒක අපේ ශක්තිය. සංචාරක ව්‍යාපාරය. දැන් අපි දන්නවා සංචාරක ව්‍යාපාරය අපේ රටේ ආර්ථිකයට ලොකුම ශක්තියක් ලබා දෙනවා. ඒතර මේ ලබා දෙන සංචාරක ව්‍යාපාරයේ ව්‍යාපාරයට අවුරුදු කීයක් යනකෝ කහඬුවා? අවුරුදු කීයක්ද? අවුරුදු ගණනාවක් කොවිඩ් එකත් එක්ක සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. ඒ කඩාගෙන වැටුණු සංචාරක ව්‍යාපාරය අවසානයේදී මේ ආර්ථික ශක්තිය මේවකත් එක්ක අරගල කරුවෝ විසින් මොකද කරේ? අරගල කරුවෝ විසින් සංචාරක ව්‍යාපාරය නැත්තරම නැති කරලා දැම්මා. පාරවල් වල ගෝල් පේස් එකේ කූඩාරම් ගහගෙන. හැබැයි දැන් ඒ අර අපිට ආර්ථිකය හදන්න රටට ආර්ථිකය හදන්න කියා දෙන්න නායකත්වය දීපු අරගල කරුවන්ගේ එක් එක් පුජ්‍යලයන්ට යම් යම් තැන්වල අපිට පේනවා මේ සිදුවීම් මාලා. උඟක් අරගල කරුවන්. ඒකට නායකත්වය දීපු එක්කෙනාට අහවල් අනතුරට ඔහු වායනය වෙලා අහවල් ලෙඩේ ඇදිලා මැරිලා සමහරු සියදිවි නවසා ගන්නවා. දැන් මේ දිට්ඨධම්ම වේදිනිය කර්මය නෙවෙයිද? මගේ නම් දේශපාලන ජීවිතය අනුව මම දැකලා තියෙනවා ලංකාවේ එහෙම දිට්ඨධම්ම වේදිනිය කර්මය පරිසන්දීපු ගණනාවක් තිබුණා.
ගරු බඳුතුමා තාවිනාඩි දෙකයි
ගණනාවක් තිබුණා. අපි දැක්කා 88 89 මන්ත්‍රීතුමිය. සමහර හමුදා නිලධාරීන්ව යදෙව්වා. ඔබතුමිය දන්නවා ජනතා ආයුක්ති පෙරමුණේ කියලා ඒක නොවුණත් ඒ වරදවා නොකරපු කෙනෙක්වත් අරන් ගිල්ල සමහර හමුදාවේ අය අරන් ගිල්ල මැරුවා. එතකොට ඒ නිලධාරීන් ගිහිල්ලා අවසානයේ එල්ටිරි ත්‍රස්තවාදීන්ගෙන් මැරුණා. සමහර නායකයෝ හිටියයි වටන උපදෙස් දීපු. දිට්ට දම්ම වේදිරිය කර්මය. ඉතින් බලන්න මේ රටේ අඩු ගානේ ගයක් නෙවෙයි කුරුළු කූඩුවක් ගිනි තියනවද මිනිහෙක්? බඩු කූඩුවක් කඩනවද කෙනෙක්? ඒ කැඩුවත් මේ පාප කර්මය පරිසම් දෙනවම තමයි. අපේ ඇස් ඉදිරිපිට මේ පාප කර්මය පරිසම් දෙනවා. ඒ නිසා මම කියන්නේ අරගල කරුව විසින් වැරදි වුණා. අපි හිටපු ආණ්ඩුව අපි කැබිනට් එකේ ආණ්ඩුව වැරදි වුණා. බොහොම අද්දක උස්සලා කියනවා. වැරදි සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ වැරද්දලි වරද කරන්න ආපු දෙයියන්ගෙම පිහිටයි. නියම බඩු ටිකක්. ඒ ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. වැරදිලාවත් තව ටික දවසක් ගියා නම් රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ අභියෝගය බාරගෙන මේ රට බාරගත්තේ නැති වුණා නම් අද මේ දේ 25 නැහැ මේක ඇතුලේ. අද විපක්ෂ නායකවමත් නැහැ අපිත් නැහැ. මේ ඉන්න විපක්ෂයත් නැහැ. මේකේ ඉන්න රැට්ට බැට්ට කොට්ට නට්ට චුට්ට ඔක්කොම මේක ඇතුලේ ඉන්නවා. එහෙනම් උන් ටික තමයි මේක ඇතුලේ ඉන්නේ අනිවාර්යෙන්. උන් ටික ඇවිල්ලා මේක යාලගෙන වාද දෙන ආනක්කාර අපේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා. ඔබතුමත් නැහැ. කිසි කෙනෙක් නැහැ. ඉන්නවා එනම් නියම බඩු ටිකක් ඉන්නවා. නියම 225ක් මේක ඇතුලේ ඉන්නවා. ඔබතුමියවත් නැහැ සමහල්ලාවට. ඒ ටිකාලේ මේ රට හදන්න කියා දෙන උන් මන්ත්‍රීතුමිය. මේ රට හදන්න අපිට කියා දීපු එකට උදේ නැගිට්ටම තමන්ගේ ඇඳ හදාගන්න දන්නේ නැහැ. ඒක අපිට රට හදන්න කියා දෙනවා. අපිට නේද ජෝන්සන් රන්ද ගරු මන්ත්‍රී අමාත්‍යතුමනි. අපිට පොඩි කාලේ කියලා දීලා තියෙනවා අපේ අම්මා තාත්තා පුතේ උඹ නැගිට්ටම
මෙච්චරට
හදලා ඇඳ හදපන් කියලා. අපි තාම ඒක කරනවා. හැබැයි රට හදන්න අපිට කියා දෙන එක උදේ නැගිට්ටම උගේ ඇඳ හදා ගන්න උදන්නේ. එහෙම උන් ටිකක් තමයි මේ අරගල කරන්නේ. ඒ නිසා අපි කියනවා රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ ගත්තු ක්‍රියාමාර්ගයට අපි ස්තුතිවන්ත වෙනවා. මේක අරගෙන ගිහිල්ලා ඉදිරියට මේ රට අපි පක්ෂභේදයකින් තොරව මේ රට ගොඩ ගන්න අපි හැම කෙනෙක්ම එකට එකතු වෙන්න ඕන කාලය දැන් අවිල්ල තියෙනවා මතක් කරමින් ඔබතුමනි ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි.